සාදු. 2019 වසරේ 10 වෙනි මාසේ 13 වෙනිදා වප්පුර පසළොස්වක පොහෝ දවසේ සවස් භාගයේ ධර්ම දේශනා හා සාකච්ඡා අවස්ථාව. මේ අවස්ථාව සාකච්ඡාවන් වෙනුවෙන් ගන්නවා නම් අපි වඩාත්ම කැමති වෙනතුනේ සාකච්ඡා වෙනුවෙන් යොදා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. පින්නතුන් ඉන්නවද ප්‍රශ්න යොමු කරන? පින්නතුන් ප්‍රශ්න යොමු කරන්න. හැමදාම මොකක් හරි උත්තරයක් හම්බ වෙයි. තමන් ප්‍රාර්ථනා කරන එක නොවෙන්න පුළුවන්. නමුත් වෙනස්ම දෙයක් ලැබෙන්න ඉඩයි. කාටවත් ප්‍රශ්න නැහැ. තමන්ට සක්කාය දිට්ඨිය නැහැ කියලා හිතන කට්ටිය අත උස්සන්න බලන්න. එතකොට සක්කාය දිට්ඨිය දිනනද බලන්නත් බැරි අපිට. කෝ බලන්න? එක්කෙනෙක්වත් නැද්ද? අත උස්සන්න කියලා බොන්ද ගන්නවද? මම දන්නේ නැහැ මේක. අත උස්සන්න වගේ ඇවිල්ලා ඕලෝ ලෝ කනවා. මොකද ඉස්සුවොත් මොකද වෙන්නේ කියලා. ඈ මේ දැන් සක්කාය දිට්ඨිය ඔකටම තියෙනවා. එක්කෙනෙකුටවත් දුර්විමක් නැහැ නේ? දැන් මොකටද ඕක තියාගෙන ඉන්නේ? සක්කාය දිට්ඨිය තියන් ඉන්නේ මොකක් නේද? මක්කටයි සක්කාය දිට්ඨිය තියන් ඉන්නේ. මක්ක කරන්නද? මක්ක කරන්නද? සක්කාය දිට්ඨිය තියන් ඉන්නේ. හරි. විචිකිච්ඡා බොරුවට නෑ කියන්නේ නැතුව ඇත්තටම නැද්ද? නැහැ නම් නැහැ කියන්නේ. ඈ විචිකිච්ඡාව නැති කෙනෙක් ඉන්නවනะ අත උස්සන් ධර්මය ගැන. විචිකිච්ඡාව නැහැ. නැහැ. හරි. හා අත බලදා. විචිකිච්ඡාව නැත්තම් මොකටද බනහන්නේ? ඈ විචිකිච්ඡාව නැත්තම් බනහන්න ඕනේ. විචිකිච්ඡාව දුරු කරගන්න ධර්මය අහන්න වෙලා තියෙන්නේ. ඒක හරිද වැරදිද? දැන් වැරදි නම් දැන් අත උසපු කට්ටිය නිවැරදි කරන්නේ නේද? අර අකයි දිටි දින විචිකිච්ඡාව නැහැ. හරි 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 හරි. මං දැනගත්තේ අදයි වැඩේ. එතකොට සීලබ්බත පරාමාස නැති අය අත උස්සන්න බලන්න. ඒ කියන්නේ ඔක්කොටම දිනනවා. කොහොමද එක්කෙනෙක්වත් නැද්ද සීලබ්බත පරාමාස? සීලබ්බත පරාමාස නැහැ. පන්තලේ හාමුදුරුවෝ රැට කනවා කියලා ආරංචි වෙන්නේ නැද්ද? ඈ සිල් ගත්ත අය 12න් පස්සේ කනවා එහෙම දැකලා දැක්කහම කේන්ති යන්නේ නැද්ද? සෙරප්පු දාගෙන රුවන්වැලි සෑය හරිය විදිනව දැක්කොත් තරහ යන්නේ නැද්ද? ඕකක කකුල් දෙක කැඩිලා ඵලයන් අර බලන් ඈ අර සෙරප්පු දෙක දාගෙන රුවන්වැලි ඈ එහෙම හිතන්නේ හා නෑ තරම් රුවන්වැලි සෑය වටේ සෙරප්පු දෙකක් දාගෙන ඇවිද්දොත් එහෙම වරදක්ද? අපි ওই පිළිමෙට මල් තියලා වැන්දට ඒ පිළිමේ හදද්දී ඒ බාස් බුදුහාමුදුරන්ගේ ඇහැට නියනෙන් තියලා ගහනවා. අර ගල් කඩන අඬුවෙන් තියලා ගහනවා. ඉතින් මම දවසක් මේ පිළිමයක් ගේන්න ගියා. එයාට මම කිව්වා මේක නේත්‍රා පිහිටවල දෙන්න කියලා. මිනිහා ගෙනල්ලා අර මොනවද පේපර් කටින් එකක් ගෙනල්ලා ඉස්සෙල්ලම බුදුහාමුදුරන්ගේ ඇහැට තියලා මෙහෙම මෙහෙම කර කැව්වා. මං කෝ යකෝ තියන්න එපා ඇහැට බුදුහාමුදුරන්ගේ හොඳ නෑනේ කියලා. ඔය මිනිහ කොල්ලන්ට ටැමිල් කොල්ලේ. ඒ කොල්ල බලන් ඉන්න මොකද්ද ඒ කිව්වේ කියලා. ඒක මාක් එක ගන්න ඉස්සෙල්ලා ඇහැට තියලා පේපර් කටරකින් කර කැව්වා ඇහැට. මං කෝ යකෝ ඇහැට තියන්න එපා. ඉතින් එයා කල්පනා කරනද මේ මොකද ඒ කොහොමද ඒක කරන්නේ කියලා නේ. ඒක තමයි වැඩේ. කොල්ල ඉතින් බය වෙලා වගේ බලන්නේ. මිනිහට එච්චර ගාණක් නැහැ යා ටැමිල් නිසා. අර ගාණක් නැහැ යා. එහෙමයි පිළිමේ නෙලන්නේ. නේද? ඕන පිළිමයක් නෙලන්නේ එහෙමයි. ඇනෙන් ගහලා තමයි එතන මාක්කික හදාගන්නේ. කටරෙහිකින් තමයි. ඊට පස්සේ අපි තමයි හදාගන්නේ. ඒක භක්තිය. ක්‍රමවේදය හදා ගන්නවා. තායිලන්තේ බොහොම හොඳයි. තායිලන්තේ බෝඩ් හැමතැනම ගහලා තියෙන්නේ සෙරප්පු සමහර තැන්වල ගොඩක් තැන්වල තියෙනවා සෙරප්පු ගැලවීමෙන් වළකින්න. මේ මාතෙ. එහෙම දිනවා නේ මනසල්ලන්න. මොකද අධික රසනේ. ඔබ තමයි තායිලන්තේ ගිහිල්ලා දැන් ගියේ නැන්ද? තට්ටු ගාලා ඉන්න නිසා මම හිතුවා මානෙල අයිඩියද කියලා. ඉතින් මේ තියෙනවා මේ සෙරප්පු ගැලවීමෙන් වළකින්න කියලා දෙනවා. මොකද හේතුව අධික රස්නේ. ඉතින් මං ශ්‍රද්ධාවට ගලවලා යන්නේ. ගලවලා ගිහිල්ලා මගක් දොරට යනකොට පිච්චුණා කකුල් දෙක. ඉන්න බැරි වුණා. ආයි දුවගෙන එන්නවත් අමාරු තත්ත්වයක කකුල් දෙක පිච්චුණා. ඒ තරම් ගල්වල රස්නේ. ඉතින් ඒ වගේම ඉතින් අපි ලංකාවෙත් එහෙමයි නේ. අර ගල් තලාවල මෙලෝ යකුට යන්න පුළුවන්ද? අර පාවඩයක් එල්ල තියෙන. ඈ ගංගල සෑ ළඟත් එහෙමයි යන්න බෑ. ඒ නිසා ගෞරවයට අගෞරවයට නෙමෙයි තියෙන්නේ සපත් දෙක කකුල් දෙකේ ආරක්ෂාවට. ඊට පස්සේ අපි අපිරිසුදු වෙන තැනකට මේක දාගෙන යන්න හොඳ නෑ. ඉතින් සීලබ්බත පරාමාස මම මේ කියන්නේ මනස ඇතුළේ තියෙනවා නම් හදාගන්න. එතකොට මේ හිස්වැස්මත් එහෙමයි. ඒක තියෙන්නේ ගෞරවයේ අගෞරවයේ සිද්ධියක් නෙමෙයි. ඒකේ තියෙන්නේ ඔළුවේ ආරක්ෂාවට. ඇස් කන්නාඩි දෙක තියෙන ගෞරවය අගෞරවයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇස් දෙකේ ආරක්ෂාවට. ඒකට එහෙම නැතුව දෙකට නෙමෙයි. ඉතින් සීලබ්බත පරාමාස වුණාම තියෙනවා. තව කොහොමද සීලබ්බත පරාමාස තව අඳුනගන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. මේක මෙන්න මෙහිමයි වෙන්න ඕනේ කියලා අපි හදාගත්තා නම් ඒක සීලබ්බත පරාමාසයක් වෙනවා. දැන් දිගටම මම සදාකාලික මේ පක්ෂය කියලා හිතාගෙන ඉන්නවනම් ඒකත් සීලබ්බත පරාමාසයක්. එහෙම කට්ටිය ඉන්නා නේද? අපේ ආත්ත මුත්ත කිරිගිත්ත කාලේ ඉඳන් දෙන්නේ මේ පැත්තට. ඒ පැත්තෙන් පොල් පිටක් ආවත් බලු බෙට්ටක් ආවත් ගහනවා ඒකට ගිහිලා. සීලබ්බත පරාමාසයයි තියෙන්නේ. නේද? සීලබ්බත පරාමාසය තියෙන්නේ. එහෙම නේද? ඒ දෙන්නා කතා කරපු දෙන්න එහෙම දෙන්නේ දුකෝ. සදා කාලික එකම පක්ෂයට ගන්න කට්ටිය. ඒක නිසා පොඩ්ඩක් ඒක විමසුම් බුද්ධියෙන් ලෝකෙ දිහා බලලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒ වගේ තමයි හැම දෙයක් තුළම චේතනාව පරීක්ෂා කිරීමේ හැකියාව තියෙන්න ඕන එච්චරයි. සීලබ්බත පරාමාසයෙන් තොර වෙන්නේ නැත්නම් වෘත සීල ධනෙට යනවා. දැන් ඔය නිගණ්ඨනාත පුත්තලාගේ ක්‍රියාවලිය මොකද්ද? ඔය වෘත සීලයක් තියෙනවා. අලුතවරගෙන ඉන්නවා. නොයෙකුත් දේවල් තියෙනවා. ඒක කියන්න බැරි දේවල් තියෙනවා. මිනි මස් කන ඒවා තියෙනවා. එක එක ඒවා කුසගින්නේ ඉන්න ඒවා තියෙනවා. හුස්ම නොගෙන ඉන්න ඒවා තියෙනවා. ආහාර පාලනය කරන ඒවා ඉන්නවා. දිය යට ඉන්න ඒවා තියෙනවා. දිය යට හිටියාම කොච්චරද කාලයක් මේ එයාට එයින් සුද්ධ වූ විමුක්තිය ලැබෙනවායි කියලා උන් දිය යට ඉන්නවා. ඒ වගේ උත සීල තියෙනවා. එහෙම වෘතේකට නිවන් දකින්න බෑ. එහෙම වෘතේකට නිවන් දකින්න බෑ. හරි, මොකද්ද නිවන් දකින්න තියෙන මාර්ගය? මොකද්ද නිවන් දකින්න මාර්ගය? ඈ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කොහෙද තියෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගය කොහෙද තියෙන්නේ? ආරස්ඨාංග මාර්ගේ කොහෙද තියෙන්නේ? දැන් එහෙම දැන් ඔන්න කවුරු හරි පිට ආගමිකයෙක් අහන, මම මේ දන්නේ නැති කමට අහනවා නෙමෙයි. කවුරු හරි වෙනත්ම ආගමිකයෙක් ඇවිල්ලා අහන ආරස්ඨාංග මාර්ගේ කොහෙද තියෙන්නේ? ටක්කල උත්තරයක් දෙන්න ඕනේ. තමාලක තමාගේ කොතනද තියෙන්නේ? හිතේ. හිත කොහෙද තියෙන්නේ? අවශ්‍ය වෙලාවට මතක් වෙනවා. මතක් වෙනකන් ඒක කොහෙද තියෙන්නේ? මේ පුහුදුන් සත්වයාගේ ඉන්ද්‍රයන් තුළ ක්‍රියාත්මක වන්නේ පින්වත්නි මාර බලවේගයක්. මාරයාගේ බලවේගයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රිය බන්ධනයක්, මාර බලවේගයක්. ඒ මාර බලවේගයෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ තාම දුර්ලභ ශක්තිවන්තය පිරිසකට විතරයි. නැත්තං ඒ මාර බලවේගයට හසු වෙලා සිටින්නේ. සම්පූර්ණ අවිද්‍යා සහගත මෝහ සහගත බලවේගයකට හසු වෙලා තියෙන්නේ ඔබ. හැබැයි ඔබ ඒකට කොච්චර රැවටෙනවද කියනවා නම් පුදුම රැවටීමක්. දැන් ලෝකෙත් එහෙමයි පින්නතුනේ. සම්මත ලෝකයේ ජය ගන්න ඉස්සරහින් ඉන්නේ රැවටීම. පරමාර්ථ ලෝකෙත් එහෙමයි. පරමාර්ථ ලෝකෙත් මාර බලවේගය තමයි පුදුම බලවේගයක් ඒක පෙන්නුතුනේ. දැන් මේ අප කරන්නේ මාරයා කැමති දෙයක් නෙමෙයි. මාරයා සම්පූර්ණ අකමැති දෙයක්. මාර ආවේශ වෙන තත්ත්වයක්. දැන් ඔයත්තන්ට හරියට සක්කාය දිට්ඨිය දුරු වෙන බණ කියාගෙන කියාගෙන ගියොත් මෙතනින් ගොඩාක් දෙනකොට ඕක හිතට දරා ගන්න බැරි වෙනවා, විස වෙනවා. ඒකට හේතුව අර කෙනෙක්ගේ ඇඟේ තියෙන ආතුරේ කෙලියට යන්න හදනකොට කොහමද කෑ ගහනවා, බුදු අම්මෝ මට යන්න බැරියෝ කියනවා නේද? නිකන් යන්න බෑ කියනවා, බිලි ඉල්ලනවා. අහලා දෙනවා තොල් බල්ලනේ, මේ ඊට වඩා හපම් පිනුත් අක්කාය දිත්තේ කෙලින්ම ආතුරයා කට්ටඩියගේ ඇඟට ගොඩ වෙනවා. තේරෙනා නේද? ඒක තමයි වෙන්නේ. ඒක වේලාසනින් දැනගෙන ඉන්න ඔයත්. එතකොට කන්ට්‍රෝල් එකක් ඇති වෙනවා. මටත් එහෙම හිතුණා. මගේ ගුරුවරයාට මට හිතුණා පොල්ලෙන් ගහන්න ඕන කියලා. පොල්ලක් අරගෙන ගිහිල්ලා ගාන්න ඕන මේ බණ කියන එක ඔක්කොම ටික විනාශ කරන්න ඕන කියලා හිතනවා. එයි මොකද මට තේරෙන්නේ නැති බණක් කියනෝනේ. ඇව්වට හරියට උත්තරයක් හම්බෙන්නේ තේරෙන්නේ නැති බණක් කියනවා. මේ මොන විකාරයක්ද? ඒ මාර බලවේගයේ හැටි. නමුත් නුවණින් ඒක දකින්න ටක් ගාලා ඒ සිත. ඒ දකින හින්දා හොඳයි අර චේතනාවට අහුවෙන්නේ නැතුව ඊළඟට ගිහිල්ලා අරම සිතවිල්ලක් ආවා කියලා කියන්නේ නැතුව ඉමින්තරේ සාන්ත සාන්තව බණ ටික අහ ගන්නවා. මොකද තමන්ගේ සිතවිල්ල තමන් දකිනව නම් මේක කුසල අකුසල විද්‍යා විද්‍යා දැකලා නේද විද්‍යා සහගත දේවල් අයින් කරනෝනේ අවලදායි දේවල් අයින් කරගන්න. දැන් පින්නතුන් කැමති ඊටාම සංවර සාන්ත දාන්ත ව බණ කියනවට හාමුදුරුවෝ බණ කියනවට කැමතියි. එහෙමනේ. ඒත් හරි කැමති වගේ නේද සාන්ත දාන්ත අහිංසක ලෙස සමහරලාට කඳුළු එන විදියට ඉමෝෂනල් වෙන විදියට මොනවද අර මේ අර ගහඳ ගායකයෝ ඉන්නේ නිකන් ඇඬෙන්නේ ඇඟ හිරිවැටෙන්න ගායනා කරන්නේ අර හැඟීම උත්තේජනය කරලා දෙන්නේ අන්න එහෙම දෙනවට බණ කියන අය කට්ටිය ඉන්න සංවරව බණ කියනවට එහෙම දෙනවට මට මේ පහළ වෙච්ච අදහසක් වෙන උතුන්ට පින්නතුනේ මේ සංවරව බණ කීමත් හරියට සංවරව තොල් නැටීම වගේ වැඩක්. කපුවෙකුට කිව්වොත් එහෙම මේ අපේ දුව වැඩි කැමති නෑ ඔය අසංවරව තොල් නටනවට ටිකක් සංවරව තොල් නටන්න කිව්වොත් එහෙම කපුව මොනව කියයිද? එතකොට ඒක තොල්ය නෙමෙයි අර යක් බෙරේ අරගෙන දඩි බිඩි ගාලා ගහලා නේද අරග කුඩු වෙන්න මේ කරලා අර කියන මහ පොළොව පලාගෙන ඉර පලාගෙන ගමා මූද දෙපය කරගෙන ඈ අර කටින් මේ කටින් ලේ අලාගෙන එනවා කියලා කියන්න එනවනේ. එතකොට තමයි ඒක තොවිලි වෙන්නේ. තැති ගැන වචන දියෙන්නේ මහ හඩින් කියන්නේ. එතකොට තමයි ආතුරය ආවේශ වෙලා එන්නේ හූ කියාගෙන. ඉතින් මේකත් එහෙම තමයි. අපිට බණ කිව්ව හැටියට අපි ඇත්තට බණ කියන්නේ අපි බැනුම් අහපු විදියට ඔය ඇත්තන්ට අපි බැනලත් නැහැ. නමුත් අපේ ගුරුවරු දුන්නේ පට්ට වචන වලින් අපිට. තේරෙනා නේද? බඩ කපාගෙන මැරෙනවා. සක්කායි දිට්ටි තිබ්බනම් එහෙම තදට. ඒ තරම් ලොකු වචන වලින් ගන්නෙ. ඒ ඔරොත්තු දෙන්න හයිය තියෙන්න ඕන. මහ රළ පෙරවල් එනකොට ඒව මූණ දෙන්න තියෙන නෞකාවක් වාගේ. පාරුවක් ඔරුවක් වාගේ ඒක ශක්තිමත්ව තියෙන ඕනේ. ඒක වැල් බොහොම අඩුවට බැඳලා තිබුණොත් හරියට හදලා නැත්තම් පෙරලෙනවා. ඒ වගේ ඔයත්තන්ට එහෙම දරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා බොහොම චාප්පුවෙන් මමත් බේරිලා බණත් බේරලා බුදුහාමුදුරුවෝත් බේරලා ඔයත්තු අමාරු වැටිලා ඉඳී ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයත්තුත් බේරගෙන ධර්මයක් බේරගෙන ඒක කාටවත් තියෙන මේක බොහොම ගම්බීර ධර්මයක්. මේක තේරෙන්නේ ඒක පාඩම. මොකද හැම තිස්සෙම විෂය වෙන්නේ නැති දිහාවක නේ තියෙන්නේ ධර්මය. හැම තිස්සෙම තියෙන්නේ නිවන ඔබේ පිටිපස්සේ කිව්වෝ. දැන් හැම තිස්සෙම නිවන තියෙන්නේ මෙන්න මෙතන කිව්වොත් ඔළුවේ පිටිපස්සේ මේ තියෙන්නේ. ආ ඔන්න කුඩා මොලේ ළඟ කියලා කියන්නම්කෝ. දැන් කුඩා මොලේ තියෙන තැන පේනවා. හැමදෙස්සෙම පේන්නේ නැහනේ. ඔන්න ඒ උදාහරණයක් කිව්වේ හොඳේ කුඩා මොලේම නිවන තියනවා කිව්වා කියලා කියන්න එපා. මාවල්ලා ගන්න එපා. හැමදෙස්සෙම පේන්නේ නැති තැනක තියෙන. දැන් අපි හිතුවා ඔය පිටිපස්ස ස්ටිකර් එකක් ඇලෙව්වා කියලා මෙහෙම කියලා. ඉතින් මේක අලවල අපි අහන පාට මොකද්ද? එහෙනම් ඉතින් කියන්න බෑනේ. කණ්ණාඩියකින් වුණත් බලන්න කියලා දිත්ත කණ්ණාඩියක් නැත්තම් අමාරුයි. ඉස්සරහින් පිටිපස්සෙන් දෙකක් තියෙන්න ඕන. නැත්නම් හැරෙනකොට ඒක හැරෙන්නේ පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ එක උදාහරණයක් කිව්වේ. ඒ වගේ හැමදෙස්සෙම පේන්නේ නැති තැන නිවන තියෙන්නේ කිව්වා. කොහොමද හොයන්නේ? කියන්න උත්තර දෙන්න බලන්න ඕකට. නිවන තියෙන්නේ පේන තැනකද පේන්නේ නැති තැනකද? හා පේන්නේ නැති තැනකද පේන තැනකද නිවන තියෙන්නේ? ඈ? පේන තැනකද? එහෙනම් දැකලා කියන්නකෝ. ඒකද hinaයි. ඈ? මොකද? ඊට පස්සේ දකින්න බෑලු. ඉතින් මගේ බොළුව නරක් වෙනවා මේ වහලා. පේන තැනකලු තියෙන්නේ දත්. ආ තිරේ තියෙන්නේ ටි ආයත කොට හරි නෑ නේද කොට ආලෝකය නෑ නේ. ඉතින් ආලෝකය නැති එක හොඳ මදිනේ. ආලෝකය තියෙන්න ඕනනේ. ඔක අම්ම ගත්ත එක හොඳයි. නමුත් ගත්ත පැත්ත වැරදි. ඒ නිසා තමයි මම ඔය අනාගත බව තේරුම් අරගෙන ඔබ කිව්වේ. පහනේ ගන්න ඕන අම්ම පහනයි තිරේ පැත්තයි නෙමෙයි. ඔව්. දැල්ල නිවිල ගියේ ඒ පැත්ත ගන්න ඕන. අර පැත්තේ ආවොත් පාර වැරදි. තේරුණාද? දැල්ල පැත්ත ගන්න ඕන. දැල්ල පැත්ත ගත්තාම පහනක් නිවි ගියා වගේ කියන එකෙන් අදහස් වෙන්නේ අඳුරක් උදා වුණා කියන එක නෙමෙයි. දැන් ඒකේ තේරුම දැන් මෙහෙම නිවුනහම දැල්ල පැත්ත විතරයි ගන්න හොඳේ. පැහැදිලිනේ? පහන පැත්ත ගන්න එපා, අමාරු වැඩනේ. එතකොට ඒකේ මැටි තියෙනවා, තිර තියෙනවා, තෙල් තියෙනවා, ඉතින් වහ පිත්තල නම් පිත්තල තියෙනවා. හරි ප්‍රශ්නයක්. ඒ පැත්ත ගත්තොත් වැඩ ගොඩයි. මේ ගන්නෙ කොහෙද? දැල්ල. දැල්ල පැත්ත. එතකොට නිවි ගියා. ඊට පස්සේ අපිට දක්වන්න එතන පුළුවන් ද හැඩය? බෑ. දිසාව? බෑ. තියෙන තැන? බෑ. අගය? බෑ. දැන් ඒක ආයේ දැල් අහුල ගන්න? බෑ. අමුණන්න? බෑ. නැවත නැවත පුනරුත්පත්ති කරන්න? අන්න ඒ පැත්තෙන් ගන්න. පහනක් නිවි ගියා වගේ කියලා කිව්වහම තිරේ දිහා බලන්න එපා. තේරුණා නේද? අනිත් පැත්ත බලන්නේ. දැල්ල දිහා. ඒ නිවි ගියපු දැල්ල දිහා බලන් ඉන්නකෝ. හැමෝම බලන් ඉන්න දැල්ල දිහා. නිවි ගියපු දැල්ල දිහා. දැල්ල දිහා බලාගෙන සිටිද්දී ඔබට ලැබෙන අත්දැකීම මොකන්ද? ආ? තිහාට තමනුත් යන්න. එයාට තමනුත් යන්න. මේ නිහඬ කාලය දෙන්නේ ඔබට ඒ විදර්ශනාව පූර්ණේ කරගන්න. එහෙම නැතුව මේ නිශ්ශබ්ද ඉන්නව නෙමෙයි, සෑම විටම මේ නිහඬ කාලය ඔබට ලැබෙන්නේ ඒ විදර්ශනා පූර්ණ වෙන්නේ නිසා. දේශනාමේ භාවනාවක්. දේශනාමේ භාවනාවක්. හරියට අවධානය යොමු කරොත් හાર્ට් එකේ වේගය පවා වැඩි වෙන්න පුළුවන්. හෘද ස්පන්දනය පවා වැඩි වෙන්න පුළුවන්. මොකද හේතුව මේ පැත්තෙන් සක්කාය දිට්ඨිය තියෙනවා නම් ඒ පැත්තට ඇදෙනකොට සක්කාය දිට්ඨිය නිර්මාණය නොවන ශක්තියින් වලට අවධානය යොමු කරන්න සක්කාය දිට්ඨිය අකමැතියි. ඒ සක්කාය දිට්ඨිය නැති වෙන පැත්තට අවධානය යොමු කරන සක්කාය දිට්ඨිකයා අකමැති ඥානවලින්ම. සක්කාය දිට්ඨිය වැඩෙන දෙයක් තමයි කැමති. බොහොම අපහසුවකින් තොරව බොහොම සැහැල්ලුවෙන් මේ දෙස බලන්න ඕන. දැන් අපහසුව එක එකකින් බලනවා නම් ඔබ දෘෂ්ටිගතව බලන ක්‍රමවේදයකට ගිහිල්ලා මේ කිසිම බරක් නැති දැන් හැඩයකින් නිදහස් වුණු තැනක් නැති ස්වභාවයකට දැන් පත් වෙලා තියෙනවා පහන්සිල. ඉතින් ඒක දිහා තමන් පත්තු වෙලා බලන්න ඕනේ. තමනුත් නිවිල බලන්න. නිවී ගියපු පහන්සිල පිළිබඳව තමන් පත්තු වෙලා බලන්න ඕනේ. තමනුත් නිවිල බලන්න. එහෙනම් නිවීමෙන් බලන්න. නිවනට පත්වීමේදී ඒක මනෝභාව කියන ස්වરૂපයෙන් මිදෙන්න ඕන. නිවනට පත්වීමේදී අපි මනෝභාව කියන ස්වභාවයෙන් මිදෙන්න ඕන. දැන් කෙනෙක් හිතුවොත් මේක ඔය හදන්නේ මනෝභාවයක්. කෙනෙක් හදාගන්න පුළුවන්. ඔන්න මම දැන් ඔන්න පහන්සිල වැනි දැන් මම පහන්සිල දෙසට යනවා කියලා මනෝභාව හදා ගන්න පුළුවන්. මනෝභාවයන් ඉක්මවා දැක්මකුත් ලෝකේ තියෙනවා. කෙනෙක් කිව්වොත් එහෙම නිවන කියන්නේ මනෝභාවයක් කියලා. ඒක වැරදි නේ. නිවන කියන්නේ මනෝභාවයක් නෙමෙයි. ඔව්. ඔව්. ඊට පස්සේ නිරෝධෝ නිරෝධෝ. ඔව්. ඊට පස්සේ නිරෝධෝ නිරෝධෝ. ඒ නිරෝධෝ නිරෝධෝනේ දිගටම නිරෝධයි. මේ විදියට පින්නතුන් දිගට මෙනෙහි කිරීම දියුණු කරගෙන යද්දී පින්නතුන්ට අනේක විද බාධා පැමිණෙනවා. ඒකත් ඉන්නේ ආධ්‍යාත්මිකවමයි. ඒව ජය අරගෙන තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා අන්න අවශ්‍ය කරන වෙලාවනේ, වීරිය අවශ්‍ය කරන වෙලාව. අර පංච නීවරණ කියන ධර්ම එනවා. තීන මිද්දෙන්න පුළුවන්, කාමච්ඡන්දෙන්න පුළුවන්, ව්‍යාපාදෙන්න පුළුවන්, උද්ධච්ච කුක්කුච්ච එන්න පුළුවන්, එන්න පුළුවන්. විචිකිච්ඡා ධර්ම එන්න පුළුවන්. සීලබ්බත පරාමාස එන්න පුළුවන්. සක්කාය දිට්ඨික ගුණ එන්න පුළුවන්. එතකොට මේ මායයට හසු නොවි, ඔව් නීවරණ ධර්ම වලට හසු නොවි යෑමේ මහා අවබෝධයේ ශක්තිය තියෙන්න ඕන. මොකද මේ සතර අපායෙන් නිදහස් වීම. අපි දකිනවා එක එක සෙල්ලම් තියනවනේ, රග අරේ මේ කියලා මැච්. ඒවයි මේ තියෙන්නේ බෝලේ අරගෙන ගිහිල්ලා නේද? බාධක බිඳගෙන බිඳගෙන ගිහිල්ලා එයා පැත්තෙන් බෝලේ තියන්න ඕන. ඉතින් අපිටත් ඒ වගේ රග මැච් එකක් තමයි අපිටත් තියෙන්නේ. අපි මේ බෝලේ ගත්තාම අනිත් එහුන් ටික එක එක්කත් ඒ බෝලේ අරන් ඒ පැත්තට යන්න දෙන්නේ නෑ. අපිව පයින් ගහලා වට්ටනවා, අතින් ගහලා වට්ටනවා, ඇදලා වට්ටනවා, පෙරලලා වට්ටනවා. ඉතින් මේකත් එහෙමයි. මේ අපි නිවන් දකින්න යන ගමනේ මේ සුන්දර ගමනක්, අනේ අපි ලස්සන ගමනක් යන නිසා බාධා මුකුත් නැතුව ඇති කියලා හිතන ඇති. අපි අය අපේ අය පුරුදු වෙලා තියෙන කොහොමද ඇත්ත කියන්නේ, බොරු කියන්නේ, බිම වාඩි වෙන්න ඕනේ නැහැ කියලානේ. මේකෙදි හම්බ වෙයි. මේකෙදි හම්බ වෙයි. මේ ගමන ඇත්ත තමයි. මේ ගමන සුන්දර ගමන තමයි. මේක බුදු කෙනෙක්ගේ ගමන තමයි. නමුත් මාර බලවේග බාධක අපමණයි. මාර බලවේග බාධක අපමණයි. අන්නේ අවස්ථාවන් වලදී තමයි හිස හත් කඩකට පැලී ගියත් මම සත්‍ය අවබෝධ කරනවා මිස පසුබාන්නේ නැහැ. එගේ මස් වියලි ලේ සිඳී ගියත් මම බුද්ධත්වය ලබා මිස නැගිටින්නේ නැහැ. වත්තන්නේ මේ බුද්ධත්වයේ කරා තමයි. අපේ අයට ඇලර්ජීනි බුද්ධත්වය කියලා කිව්වම නෑ. ඔය මහායානිකයම නිරන්තරයෙන්ම කියන්නේ බුදු වෙන්න බුදු වෙන්න යන්න කියන්නේ. මේ එදා යුගයේ භාවිතා වෙච්ච තැනක් තමයි. බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධත්වයට පත් වුණා පළමුවෙන්ම. නමුත් ඒ අනිත් සියලුම ශ්‍රාවකයොත් අනුබුදු වරු තමයි. ඒ නිසා ඒ බුද්ධත්වය කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා මහායානිකය මේව මිත්‍යා දෘෂ්ටිකය කියලා ගහන්න එපා. මහායානිකය ළඟ තියෙන දර්ශනේ හීනයානිකය ළඟ නෑ. හීනයානිකය ළඟ තියෙන ඇදහිල්ල කරගොල්ලන්ට ඒකම තියෙන ලොකු දර්ශනයක්. මං කියන්නේ ඉතින් හැමෝගෙම ළඟ තියෙනවා කියලා. දැන් හීනයානිකයත් එක්ක දිනු වෙලා ඇවිල්ලා තියෙනවා. මොකද අපිත් මේ හීනයානිකය කියලා කියනවා. මන්නම් මන් දන්නේ හීනද මහාද කියන්නේ. මන්නම් හීනයානත් නෙමෙයි මහායානත් නෙමෙයි. නේ මං යානාව පැත්තකට ඉසි කරපු එක්කනේ. යහනාවක් ඕනේ. ඇයි ඔබ මහන්සි වෙලා ඔබව ඔබ මරන්න හදන්නේ? නේද? මමත්වේ මරණනේ හදන්නේ, මමත්වේ නැති කරන්න. ඇයි ගොඩක් මහන්සි වෙලා දන් දීලා පින්කම් කරලා ඇයි ඔබ මමත්වේ මරන්න හදන්නේ? ඔබව ඔබ මරන්න හදන්නේ ඇයි? සියදිවි හානි කරගන්න යන්නේ හදන්නේ ඇයි? ඇයි? උත්තර දෙන්න බලන්න. ආ? ඇයි ඔබ ඔබ මරන්න යන්න හද මරන්න හදන්නේ? මමත්වේ නැති අයට ඇලීම් ගැටීම් වින්දන වේදනා නැද්ද? දැන් බුදු කෙනෙක් ඔ මේ පුජ්‍යලයා හොඳ කෙනෙක් මේ පුජ්‍යලයා නරක කෙනෙක් කියලා අඳුනගන්නේ කොහොමද? මේ පුජ්‍යලයා ස්ත්‍රියක් මේ පුජ්‍යලයා මේ පුරුෂයෙක් කියලා අඳුනගන්නේ කොහොමද රහතන් වහන්සේලා? ආදාන වහන්සේලා සංස්කාර තියෙනවා කොහොමද දන්නේ? කවුද කිව්වේ? ඒක නිසා ඔව් මමත්වේ මිරිඟුවක් වගේ දෙයක් නිසා, පෙන පිඩක් වගේ නිසා, හරයක් කෙසෙල් කඳක් වගේ නිසා ආදී වශයෙන් නේද ඕන නැහැ කියලා හිතෙනවා. මෙතෙක් කාලයක් ආපු ගමනේ ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, පළු දෙකම නැහැ නේද? ඉතින් ඒ නිසා කිසි ප්‍රතිඵලයක් නැහැ. හිත කියන එක කරදරයක් වෙච්ච කට්ටිය තමයි මේ මග තෝරගන්නේ. හිත කියන එක මහා කරදරයක් වෙලා. ඉතින් අත්හැරලා දාන ඔක්කොම ටික. හතුරුත් එපා වෙලා, මිතුරුත් එපා වෙලා, අවසානේ කවුද තව එපා වෙන්නේ? මට මවත් එපා වෙලා. එතකොට සබ්බේ සංඛාරා අනිච්ච. ඔන්නතෙට එන්න ඕන සබ්බේ සංඛාරා අනිච්ච නැත්නම් ඔක්කොම සංඛාරනේ. කෙලෙස් කුණු. මිතුරුත් කුණු. සතුරුත් කුණු. මට මටත් මම මමත් කුණු. මග හරි කියලා තමන්ට තේරෙනවා නම් හොඳ වීර්යයෙන් මේ ගමන යන්න ඕන. කොහොමත් ඒ නිවසේ දොරකොඩට යනකම් නිවස දකින්න පුළුවන් කමක් අපිට නැහැ. ගේ වත්තට ගේට් එක ළඟට යනකම් ඒ නිවස දකින්න බෑ වගේ අපි නිවන් ධර්මයේ කියන එක යම් මොහොතක පසක් වෙනතුරු දකින්න බෑ වගේ තමයි. නමුත් වීරියෙන් අපි එතෙන්ට යන්න ඕන. ඒ යද්දී මේ දෙසූ ධර්මයේ හැමතිස්සෙම මග සංඥා හැටියට ගන්න ඕන. තේරුණානේ? මග සංඥා ගන්න ඕන, නුමනින් තියෙන්න ඕන. දැන් සමහර අයට හරියට මග කිව්වම එකපාරින් හොයන් එනවා. සමහර කට්ටිය මග කිව්වහම සැලකිල්ලක් නැතුව එන්නේ. කයිවාරුවක් ගහගෙන ගිහිල්ලා උන් කොහේ හරි රවුමක් ගිහිල්ලා ආයි එනවා. මේ මග කියලා අපිට දැක ගන්න පුළුවන් පිරිස සමහර කට්ටිය චුට්ටක් කර දෙලා ටක් ගාලා හොයා ගන්නවා. තේරුණා නේද? ඕන වගේ තමයි ඔයගොල්ලන්ගේ නිවන් මගත්. නැත්තගේ නිවන් මගත් ඒ වගේ. ගොඩක් වරද්ද ගන්න අය ඉන්නවා, ටිකක් වරද්ද ගන්න අය ඉන්නවා. වරද්ද ගන්න නැතුව ඉක්මනින්ම එන අය ඉන්නවා. නොමිලේ ලැබෙන නිවන. ඇයි මේ නොමිලේ ලැබෙන නිවන කියලා කියන්නේ? ඈ නොමිලේ ලැබෙන සල්ලි ගන්න ඈ ඇයි මේ නොමිලේ ලැබෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් අපිට රූපයක් බලන්න පුළුවන්ද නොමිලේ? ශබ්දය අහන්න පුළුවන්ද නොමිලේ? ඈ දැන් දෙන්නකෝ උත්තර බලන්න. හුස්ම ගන්නවත් පුළුවන් ද නොමිලේ? ඇයි පින්නතුනි නොමිලේ ලැබෙන නිවන කියන වචනයක් පාවිච්චි කරන්නේ ඇයි? ගන්න දෙයක් නෑ, අයින් කරන්න දෙයක්. ඔව්. තව කියන්න බලන්න. පින්නතුනේ මේ ඉන්ද්‍රයන් වලින් බලනවා නම් අපි ඒක සලකන්නේ යම් කිසි වැය කිරීමක් කරලා තමයි අපි බලන්නේ. දැන් මේ ඇසේ වර්ණ ගන්න හැම මොහොතකම යම් වැය කිරීමකින්, වෙහෙස කිරීමකින්. ඒකනේ දිගට මොනවා හරි බැලීමේදී ඇස් විඩාවට පවපත් වෙන්නේ, වැය කරනවා නේ. ඒකවල ශබ්ද අහන්නේ වැය කිරීමකින්. එතකොට අපි ගමනක් ඇවිදගෙන යන්නේ ශරීර ශක්තිය වැය කිරීමකින්. එතකොට භාණ්ඩයක් ගන්නකොට නම් ඉතින් සල්ලිත් වැය කරන්න ඕන. කොහොම හරි මේ වැය කිරීම කියන එක තියෙනවා. ශක්ති වශයෙන් හෝ මුදල් වශයෙන්. එතකොට වැය කිරීමක් නැතුව ගන්න නිසා තමයි නොමිලේ ලැබෙන නිවන කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ ඇසින් වැය කිරීමක්වත්, කණෙන් වැය කිරීමක්වත්, නාසයෙන් වැය කිරීමක්වත්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්, සිතවිල්ලකින්වත් වැය කිරීමක් අවශ්‍ය නැහැ නිවන් දකින්න. දැන් ඔන්න මට කියයි කිඹුල කාපියමු කියලා. මේ මොකද අඥාන සමාජයකට මේක තේරෙන්නේ නැහනේ. අම මොඩ සමාජයකට තේරෙන්නේ නැහැ කියෝ. නිවන් දැකීම සඳහා බින්දුවක්වත් වීරිය කළ යුතු නැත. වීරිය බින්දුවක්වත් අවශ්‍ය නැත. ඔන්න ඕක තේරුම් ගන්න අප්‍රමාණ වීරිය කරන්න. ඔව් අර ගිහිල්ලා බකන් නිලාගෙන ඉන්න බූට් වලට එලා වාඩි වෙලා. එතකොට ඉබේ හම්බෙයි ඔඩොක්කුවට. ඔය නිකං කියන වචනේ, නොමිලේ කියන වචනේ දන්නේ නෑ මේ සත්වයා. පුදුන් සත්වයා දන්නේ නෑ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ නිකං ඉන්න එක තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ නිකං ඉන්නවා කියලා. මේ 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 කතා කරන්නේ වෙනම ඔව් ස්වභාවය. එක එක මට්ටමින් ඒක තේරුම් ගන්න. නෑනේ අපි දැන් කිව්වේ වීරිය ඕනේ නැහැ කියලා. පොඩ්ඩක්වත් ඕනේ නැහැ, බින්දුවක්වත් ඕනේ නැහැ. ඇයි වීරිය මොනවද? වීරිය හරි වීරිය කරන්න ඕන. මොනව ගන්නද? නිවනේ ගන්න තියෙන්නේ මොනවද? මොනවද නිවන වීරිය කරලා කරලා ගන්න තියෙන. දැන් මේ ඇත්තම කතා කරන කිසි 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 මේ සම්බන්ධතාවයක් නැහැ අපේ පින්නතුන් කියන දේවල් වල. මොකද්ද එක වෙලාවකට කියනවා නිවන තියෙන දිහාවක් නැහැලු. අනිත් වෙලාවට කියනවා නිවනේ හැඩයක් නැහැලු. ඊට පස්සේ ආයි කියනවා නිවන් දකින්න ඕනලු. ඊට පස්සේ ආයි කියනවා නිවනේ වර්ණයක් නැහැලු. ආයි කියනවා නිවන තියෙන තැනක් නැහැලු. දැන්ස කියන ආයි නිවන් දකින්න ඕනලු. නිවනේ ගන්න දෙයක් මොකක්වත් නැහැලු. ඒකට අපි සෑහෙන්න වීරිය කරන්න ඕනලු. මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේකේ තේරුම? මේක තෝරගත්තේ නැති එකේ ප්‍රශ්නයක් තියෙන ඇත්ත. හරියට තෝරගත්තේ නැති එකේ ප්‍රශ්නයක් අපේ පින්නතුන් මේව වෙන වෙනම ගත්තට ඇත්තට මේක වෙන වෙනම ගන්නට නෙමෙයි තියෙන්නේ. මේ ශ්‍රද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව, ඔය සීල, සමාධි, ප්‍රඥා ඔය දේවල් වෙන වෙනම ගන්න නෙමෙයි තියෙන්නේ. මේවා බොහොම එකට සම්මිශ්‍රණය කරලා ගන්න තියෙන්නේ. සම්මිශ්‍රණය කරලා ගත්තහම ඒකෙන් උපදින ගුණය වෙන එකක්. දැන් කසායක් වගේ තමයි. දැන් කසාය එකක් තඹ එක වර්ගයක් තඹල බොන්න ගියොත් එක ගුණයයි. නමුත් ඒ වර්ග පහක් හයක් හතක් අටක් එකතු කළාම ඒකේ මිශ්‍රණයේ ගුණය අනු වෙනස් වෙන ගුණයක් හදා ගන්නවා. සමහරලාට අර සීතලයි කියපු එක සීතල නැහැ. උෂ්ණයි කියපු එක උෂ්ණ නැහැ. ඒක සමබර වෙලා හැදෙනවා. ආන් ඒ වගේ තමයි පින්නතුනේ මේ 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 ධර්ම කරුණු ටික ඔක්කොම එකට හකුලවල තම්බල ගන්න ඕන. අන්න උත්තරේ අරන් යා නැගිටිනු. මේක උච්චම අවස්ථාවේ තියෙන එකක් තමයි මේ වීර්යය අවශ්‍ය නැහැ කියන කතන්දරේ කතාව. දැන් වීර්යය අවශ්‍ය නැහැ කියන තේරුම් ගත්තාම ඔය ඇත්ත ඊළඟට නිවනට කරන වීර්යය විතරක් නතර කරලා ඔය ඇත්තන්ගේ වැඩවලට වීර්යය කරනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේතෙන්දී ඔය ඇත්තට වීර්යයක් අවශ්‍යයි. ඔය ඇත්ත වැටිච්ච වලින් ගොඩ එන්න. තේරුණාද? ඇත්ත වැටිච්ච වලින් ගොඩ එන්න පමණක් වීරයක් අවශ්‍යයි. නිවන් දකින්න වීරිය ඕනේ. ඒ කියන්නේ ඇත්ත අල්ලගත්ත ටික අතහරින්න වීරයක් ඕන. අලෝගත්ත ටික ගලව ගන්න වීරයක් ඕන. නිවන් දකින්න වීරයක් ඕනේ. අනේ එහෙම ගන්නකො. දැන් වැඩි හරිනේ. හරිද? හරිනේ. දැන් එහෙනම් ඇත්ත මේ වීරිය කරනවා නම් කරන්නේ නිවන් දකින්න නෙමෙයි. මොකද? අලෝගත්ත ටික ගලව ගන්න. එරි හරිද? ආ එච්චරයි. වියක් අමාරු නම් පිළිගන්න පාලි පදේකුත් කොහෙන් හරි හොයලා ගෙනල්ලා දෙන්නම්. මොකක් හරි පාලි පදයක් කියලා ඒකට ඉතින් අර්ථයක් කිව්වම මොකෝ ඔයගොල්ලෝ දන්නේ. මොනවද කියන්න අපේ පින්නතුන්ට තියෙන ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න තවද? අපහැදිලි තැනක් තියෙනවා නම් පැහැදිලි කරගන්න ඉක්මනින්. එතකොට ධර්ම අවබෝධයේ ප්‍රමාද නම් පූර්ණත්වයට පත් වී නොමැති නම් දෝෂය තමයි සද්ධර්ම ශ්‍රවණය මදි. කල්‍යාණ මිත්‍රත්වයෙන් සද්ධර්ම ශ්‍රවණය මදි. යෝනිසෝ මනසිකාරය මදි. ධම්මානුධම්ම පටිපත්තිය මදි. හොඳයි වෙනසකටත් එක හැමෝම ආසනවලින් නැගිටින්න හිමින් සැරසන්සෝ. හොඳයි දැන් අසුන් ගන්න. හොඳයි දැන් වාඩි වෙන්න. හොඳයි වෙනතුනේ හරියට අපි අර කෝච්චියට නැග ගන්නටන් තමයි අපේ වීරිය අවශ්‍ය කරන්නේ. කෝච්චිය නැග ගත්තට පස්සේ කෝච්චිය විසින් අපිව රැගෙන යනවා. ආන් ඒ වගේ අපිට මේ ස්වභාවයට එක් වෙනකන් තමයි මේ වීරිය අවශ්‍ය කරන්නේ. ස්වභාවයට එක් වුණාට පස්සේ අපිව ස්වභාවය විසින් රැගෙන යනවා. ඇත්තට මේ කියනෙම තේරෙනවද? තේරෙන්නේ නැහැ නේද? තේරුම් ගන්න මහන්සි වෙන්න එක පාරක් දෙපාරක් නෙමෙයි සී පාරක් හරි බල්ලත් මහන්සි වෙන්න ඕන. කෝච්චිය නැග ගන්න ගම විතරයි අපිට මහන්සිය තියෙන්නේ. කෝච්චිය විසිර රැගෙන යනවා. ඒ වගේම අපිටත් මේ ස්වභාවයට එක්කෙනකම් විතරයි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ ස්වභාවය විසින් අපිව රැගෙන යනවා. එහෙම නැත්නම් තථාගත ධර්මය විසින් අපිව රැගෙන යනවා. ස්වභාවික ධර්මය, තථාගත ධර්මය කියන්නේ ස්වභාවික ධර්මය කියන එක. ඊට පස්සේ මේම දැන් කාය චිත්ත විවේකයෙන් වාසය කරන්නේ නේද? ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ කාය චිත්ත විවේකයෙන් ඉන්නේ. වහන්සේ බොහොම විවේකයෙන් ඉන්නවා. මමෙක් කැදගෙන වේදනාව විඳින්නේ නැහැ, ගිනි ගන්න නැහැ හැම තිස්සෙම. ඒ ගිනි ගැනිල්ල නැතුව ඉන්නවා. නුවණින් සම්මතේ කටයුතු අවබෝධයෙන් කටයුතු කරනවා. නමුත් එන්නතුනේ මේ මමත්වයේ පිච්චීමක් නැහැ. ඉතින් අහෝ සපතක් කියලා උදානය ප්‍රකාශ කරන උන්වහන්සේලා සද්ධර්ම අවබෝධය කරගන්න ඕන නම් විවිධ රහස් කීපයක් තියෙනවා. ඉතින් ඒවත් අනුගමනය කරන්න පුළුවන්. අපිට කියපු ඒවා අපේ යම් ගුරුවරු. එකක් තමයි රාත්‍රී දෙකට නැගිටලා හතර විතර වෙනකම් බණ අහන එක. ඒක රහසක්. ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. මම එයාගෙන ගුරුවරුන්ගෙන් අහගත්තා. ඊට පස්සේ කිව්වා මේකයි ආනන්දය. මේ අපේ සාමාන්‍ය නොයෙකුත් වැඩ රාජකාරී වලට අපේ සංඥාව විහෙස වෙලා පුරුදු වෙලා තියෙන මේ දහවල් කාලය තුළ මේ දැන් ගෙවල්වල හිටියන මේ වෙලාවට කරන ඒ ටයිම් ටේබල් එක සමහරලාට තාමත් මනස හිතාගෙන ඉන්නෙත් ගෙවල්වල ඉන්නේ කියලා. ඉතින් මෙහෙත් 10 11 වෙනකොට මෙයා වළං හොදනවා. හාල් කරනවා. මිරිස් කපනවා. නේද? නැත්තම් ඒ ඒක ඇඟ පුරුදු වෙලා අර ටයිම් බැලන්ස් එක රටවල්වල ඉඳලා වහම හරියන්නේ ටික වෙලා ගවසක් ගියාම. ඒ වගේ තමයි. දැන් මම ඒක පිළිගන්නවද එතු? පිළිගන්නවා නේ විද්‍යාත්මක ස්වභාවය පිළිගන්නවා. හරි. මේ ඒ වගේ වෙනතුනේ අර රාත්‍රී කාලයේ දිගට දිගටම අපි ගොඩාක් හුරු කරලා තියෙන්නේ අපි රාත්‍රී නිදිබර රස්සාවක් නැත්තම් සාමාන්‍යයෙන් 1 2 3 වගේ කාලේ කියලා. ඉතින් ඒක නිසා මමත් ඔය උපායයක අනුගමනය කළා. ඇත්තටම හරි ගියා. එතකොට කිසිම බාධාවකුත් නැහැ. සැකින් ඉන්නේ කවුරු හරි ඇවිල්ලා බෙල් කරයි, කවුරු හරි අඬ ගහයි. ඉතින් හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරන්න මේකට. නැත්නම් ගෙදර කට්ටිය අනිත් අය ආවිදිනවනේ. ඉයර්ෆෝන් එකක් පාවිච්චි කරන්න කන ඇතුළට ගහගන්න එක. රාඩත් ඇහෙන්නේ නැහැ ඒකේ. ඒක අහන්නේ. එතකොට ධර්ම කරුණක් ඇහුණා. ආයි ආයි රිවයින් කර කර අහනවා. එක එක නතර කරලා ඒක විදර්ශනා කරනවා. ආයි අහනවා. මට පුදුම දෙයක් තිබුණේ ඒක කරුණක් තේරෙන්නේ නැත්නම් ඒක වටේම දුවල 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 ඒක කොහොම හරි දැනගන්නවා, අවබෝධ කරගන්නවා. නිකන් අවබෝධ වෙන්නේ නැති 1000ක් වහේ එකතු කරගන්න අර අඟුලිමාල ඇඟිලි එකතු කරනවා වගේ. එක කරුණයි මුතු ඇටේ වගේ එකතු කරගන්න ඕන. හරියට ඒක තේරුම් ගන්න මහන්සි වෙන. මොකක්ද ඒ කිව්වේ කියලා? දේශනා කරේ කියලා. ඒක ඒක උපායයි. ඊට පස්සේ එක දිගට බලහන් ඕන. මේ ඩිංගක් අහනවා. ආ ඉතුමානේ දෙකක් ගිහලා ආයෙ එහෙම හාලා හරියන්නේ. එක දිගට මේ වැඩේ ඉවර වෙනකම්ම කටයුතු කරන්න ඕන. ඉතින් මේ කතාව අහලා සමහර අම්මල එක දිගට සතියක් දෙකක් තුනක් වෙන් කරගෙන තනි කර බණ අහලා දැකපුවා ඉන්නවා. ආයනාංශයේ මේ වචනේ ඇහුව මම අහවල් CD එකෙන් මම මුළු සති දෙකක් එක දිගට නොනවත්වා මම මේ ධර්මය අහලා තේරුම් අරගත්තා කියලා. පැය 8ක් අනුන්ට කබුරන්න පුළුවන් නම් පැය 8ක් නිවන් දකින්න සසරෙන් එකඩ වෙන බණහන්න බැරිද? ඒ කාලය තුල මේ මං වෙනුවෙන් කියලා මේ කාර්ක ලෝකයා වෙනුවෙන් පොඩි මුදලක් වෙනුවෙන් මේ කබුරන්නේ පැය 8ක්. ඉතින් නිවන් දකින්න ඒක කරන්න බැරියයි කියලා හිතට කියන්න ඕනේ. ඇයි උඹට බං නිවන් දකින්න මේ බණ ටික අහන්න බැරි පැය 8ක්? උඹ අරුන්ගේ තන කඹරුව කැඹරුව කැඹරුව නේද මෙච්චර කාලයක්? ඈ පැය 8ේම කොච්චර කැඹරුවද? ඈ ඕටි කරාත 2000ක් වැඩි නම් 3000ක් වැඩි නම් 1000ක් වැඩි නම් කෝ ඇති දෙයක් නැහැ. මේකට මහන්සියෙන් කියලා හිතේ යොමු කරගන්න ඕන. හිත හදා ගන්න ඕන. හිත අර සතෙක් හදනවා වගේ. දැන් මෙතන බල්ලා හරි හදනකොට උට වේ වැලෙන් ගහනවා, ආදරෙන් කතා කරනවා නේද? හෘදයක ඒ වගේ තමයි. හිතත් එහෙමයි. හිතටත් බනින්න ඕන වෙලාවල් තියෙනවා. හිතට ප්‍රශංසා කරන්න ඕන වෙලාවල් තියෙනවා. එහෙම කරන්න ඕන. ඔයත් ඔයගොල්ලන් කකුල් දෙකට ස්තුතිවන්ත වෙලා තියෙනවද? ස්තුතිවන්ත වෙන්න ඕන. දැන් මම ওই සිරිපාද එහෙම ගිහිල්ලා ආවා. Thank you කියලා කියන කකුල් දෙකට. ඇයිද ඌ මහන් දෙලා ඉන්නවද? නෑ ඉන්න. අම්මෝ යන්තම් ඇති ගිහිල්ලා කොහොම පින් ඒ අඬු බඩු ගඩා ගන්න නැතුව ආපේ. කියලා thank you කරනවා. එතකොට ඔයත් හිටපු කොයි හරි ගමනක් හරි කොයි හරි ගිහිල්ලා කාඹරේට ස්තුතිවන්ත වෙනවද? අනේ කියන ආයිනා පේන්නේ නැති වෙයි මේකේ සමහරලාට එන්න කොයි හරි හෝටලයක හරි හිටියොත් එහෙම වැඩේ වැඩ හිටියොත් එහෙම පන්සලක හරි ආවාසිකයක හරි කොයි හරි වැඩේ ලැබුණොත් එහෙම හරි ස්තුතිවන්ත වෙනවා කාමරේ. ඉතින් පණ නැහැනේ කාමරේට කන් ඇහෙන්නේ නැහැනේ. ඒ තමයි ආර්යෝතුංග ලෝකය. ඒ විදිහට බලන් ගියොත් එහෙම මිනිසුන්ටත් කන් ඇහෙන්නේ නැහැ. ඒ තුල තියෙන සතර මහා ධාතුනේ. උපකල්පනේ නැති. එතකොට දෙවෙනි උපාය හැටියට ඉගෙන ගත්ත දිගටම ධර්මය අහනවා. පළවෙනි එක තමයි රාත්‍රී කාලයේදී ධර්මය අහන. හැබැයි මේක ඉතින් හොඳටම ජව සම්පන්න වුණාට පස්සේ තමයි මේ ටික හොඳ අනුගමනය කරලා සාර්ථක කරගන්න ඕන. ඒ වගේම සාකච්ඡා අවශ්‍ය වුණාම සාකච්ඡාව ලබා ගන්න ඕන. අමාරු තමයි, ගුරුවරයා අල්ලගන්න අමාරු වෙයි, මේ අවස්ථාවක් ගන්න අපහසු වෙයි. ඉතින් ඒවා එහෙම තමයි. ඉතින් ඒවා තමයි මැඩ පවත්ත ගන්න ඕන. ඒක තමන්ගේ ශක්තිය. ඒ මොන උපායන් තිබුණත් තමන්ට නිවන් දැකීමේ අවශ්‍යතාවය අරමුණ, කියන නිදහස් වීමේ අරමුණ, නිවන් දැකීම කියන එක ගන්නවට වැඩිය හොඳයි නිදහස් වෙන්න. මොනවද මේ තමන් දුක් විඳින ස්වභාවයෙන් නිදහස් වෙන, දුකෙන් නිදහස් වෙන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන බුද්ධ ඥානන් කියන වගේ මේ දුකෙන් නිදහස් වෙන්න උමනාව තමයි ඕන. ගිනි ගැවීමෙන් නිදහස් වෙන්න. තමන්ට එහෙම දුකක් තේරෙනවද ඇත්තෙම? තමන් එවැනි දුකක් විඳිනවද? එහෙම දුකක් විඳින්න නැති කෙනෙකුට ඉතින් ඉස්සෙල්ල දුකක් අඳුන ගන්න වෙනවා. නැත්තම් ගැලවෙන්නේ මොකෙන්ද? කාග කවුරු හරි යහ කියනවා මට ගැලවෙන්න ඕන. ඉතින් අපි අහන්නේ මොකෙන්ද ගැලවෙන්න ඕන? කොමකින්ද ගැලවෙන්න අවශ්‍ය කරන්නේ? තමගේ දුකෙන් ගැලවෙන්න. අපි අය දුකෙන් නෙමෙයි ගැලවෙන්නේ සැපේ. ඇත්ත නෙමෙයිද? අපේ සමාජයේ සම්පූර්ණයෙන්ම ගැලවෙන්නේ සැපෙන්. සැප ඇලර්ජි. සැප විඳිනවා දැක්කොත් තූත් වැඩිකාරයෙක් වගේ පේන්නේ. සැපෙන් නෙමෙයි ගැලවෙන්න ඕන දුකෙන්. දුකෙන් ගැලවෙන සමාජයක් බිහි වුණොත් ආන අනුරාධපුර පොළොන්නරුව වගේ යුග යුග බිහි වෙනවා. මොන තරම් කලා සිතුවම් කැටයම් අරවා මේ දිනු වෙලා තියෙන ඒ කාලේ. දැන් සීගිරි අප්සරා ව්‍යුහයේ ඉඳලා තියෙන එක හරි. දැන් එහෙම හිටියනම් මේ නැටිච්චියෝ ටික සංවර ගමන් නැතුව මේ පූජනීය ප්‍රදේශයක ඉන්න හැටි කියලා කියයි. ඒ කාලේ හිටියේ එහෙම තමයි. ආ ඒ කාලේ මිනිස්සුන්ට එහෙම ඉන්න පුළුවන්කම ලැබුණ මොකද හේතුව? මිනිස්සුන්ගේ හිත හදාගෙන තිබුණා. ඔය හිත හදාගත්තේ නැති සමාජයක තමයි අර ගෝනි පොරවල තියෙන්නේ. ඒක සාධාරණයි. කාන්තාර වගේ රටවල්වල මිනිස්සුන්ගේ ඒ උද්වේගකාරීත්වය වැඩි නිසා මුළු ඇඟවලම වහලා තියනවා. මොකද මිනිස්සු හිත හදාගන්න නැති හින්දා අපිට හැදෙන්න සිද්ධ වෙනවා. මිනිස්සු හිත හදාගත්තට පස්සේ මේ අවශ්‍ය නැහැ හැදෙන්න. මිනිස්සු හිත හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මුළු ඇඟම වහගන්න ඕනේ නැහැ, මූණ වහගෙන යන්න ඕනේ නැහැ. දැන් සමහර ආගම්වල නම් තියෙන්නේ එහෙම නේද? Tamanta කෙලෙස් උපදිනවා කියලා. ඕ අනිත් කෙනා වහන් යන්න ඕන. ඉතින් ඒගොල්ලෝ කිව්වොත් ඕගොල්ලෝ දැක්කහම අපිට කෙලෙස් උපදිනවා, තොපිත් වහගනින් කියලා කියන්න පුළුවන් නේ. ඒගොල්ලන්ගේ කෙලෙස් උපදිනවා කියලා අපිට බය හිතෙනවා යනකොට. ඇයි මොන යකෙක් යනවත් දන්නේ නියට? ඒගොල්ලන්ට කෙලෙස් උපදිනවා කියලා වහගන්නවා අපිට බය හිතෙනවා. ඒකයි වැඩේ. මිත්‍යා දෘෂ්ටිය තමයි ලෝකෙ දිනන්නේ බිනතුනේ. මිත්‍යා දෘෂ්ටිය හරි වේගවත්. මිත්‍යා දෘෂ්ටිය හරි අසාධාරණ ලෙස කටයුතු කරන. මිත්‍යා දෘෂ්ටිය සෑහෙන බොරු කියනවා. මිත්‍යා දෘෂ්ටිය සෑහෙන උපායවල යොදනවා. ඉතින් ඒ නිසා ඒක හරි භයානකයි බිනතුනේ. ඈ නුවණ කියන එක හරි වැදගත් දෙයක්. මේ ධර්මයේ පිළිබඳව නුවණ වැඩිච්ච අයට තේරෙනවා ඇති. නොවැඩිච්ච අය ළඟට ගිහිල්ලා කතා කරනකොට උන්ගේ මොලේ කොහෙද තියෙන්නේ, මගේ මොලේ කොහෙද තියෙන්නේ කියලා තේරෙනවද නැද්ද? ඒක තේරෙනවා. කලබ් බණ අහපු කෙනෙක් හොයාගන්නත් පුළුවන්, බණ අහපු නැති කෙනෙක් හොයාගන්න පුළුවන්. මොලේ සෛල වර්ධනය වෙච්ච අය හොයා ගන්නත් පුළුවන්, නැති අය හොයා ගන්නත් පුළුවන්. එතකොට අර නිරෝධ සංඥා විරාග සංඥා දක්වාම දියුණු වෙච්ච මොළේ තියෙන අය ඉන්නවා. ඒ ඔක්කොම දියුණු වෙන සම්මර්ෂණ ඥානයකින් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්මයි. ශ්‍රවණය කරන විට මේ පින්නතුන්ට නොහිතා ඉන්න බැරි වෙනවා, හිතන්නම සිද්ධ වෙනවා. එතකොට පින්නතුන ඒකාන්ත වශයෙන්ම හිතන්න පුරුදු වෙනවා. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාව ගොඩ නැගෙනවා. අපි දෙන්න හොඳ නෑ වචනේ, උත්තරේ දෙන්න හොඳ නෑ. හැම විටම දෙන්නේ උත්තරේ දෙන්නේ නැතුව ඕගලන්ට හිතන්න ප්‍රශ්නේ විතරක් දෙන්න ඕන. එතකොට තමයි වැත්තන්ගේ නුවණ දියුණු වෙන්නේ. පොය දවස කියලා කියන්නේ ඉතින් එහෙනම් මොලේ එක්සයිස් කරන දවස කියලා හිතා ගන්න ඕන නේද? මොලේ ව්‍යායාමයේ දක්වන්න බෑ. නිවන් දකින්න උවමනා කරන කරුණු ටික තෙරුවන් වඳින ගාථා ටික ඇතුළෙම තියෙනවා. ඒ ටිකමත් ඇති. සඟුණ ටිකයි, දහම් ගුණ ටිකයි, බුදු ගුණ ටිකේ තියෙනවා. අකාලිකෝ ධම්මෝ කියනකොට නිවන් දකින්න ඕන. ඔබගේ ධහම කවරක්ද? අකාලිකෝ ධම්මෝ. ඉහළම නිවන් දකින්න ඕන. ඇත්ත නිවන් දකින්නේ නැත්තේ අකාලිකෝ ධම්මෝ කිව්වාම. එකක් එක තේරෙන්නේ, අනිත් එක එක පිළිපදින්නේ. අකාලිකෝ ධම්මෝ කියන ස්වභාවයට පිළිපදින්න. දැන් අකාලිකෝ ධම්මෝ හැටියට වාසය කරන්න බලන් පින්නතුන්. අකාලික වෙන්න බලන්න පින්නතුන් හැමෝම. දැන් නම් අකාලික වෙන්න බෑ, කාලා ඉන්නේ හැමදෙරෝනේ නේද? අකාලික වෙන්න කොහොමද අකාලික වෙන්නේ? අකාලික වෙනවා යනු අර්ථය කාලයෙන් තොරව වාසය කිරීම, සර්වකාලීන වීම. සර්වකාලීනයි අකාලික බව. සර්වකාලීන හේවත් එහෙම නැත්නම් සදාතනික හේවත් එහෙම නැත්නම් අමරණීය කියන ස්වභාවයට පත් වෙන්නේ අකාලික බව තුළින්. අකාලික කෙනෙක් ඉන්න විදියක් තියනවාද? ඉන්න විදියක් නැහැ. එයාට ඕන විදියක ඉන්න පුළුවන්. මොකද අකාලිකයිනේ. අකාලික කෙනෙකුට රජ කෙනෙකුත් නැහැ අතවැසියෙකුත් නැහැ මේ පහළ වැසියොත් නැහැ ඉහළ වැසියොත් නැහැ පහළ වැසියොත් නැහැ අකාලික කෙනෙකුට අකාලිකව වාසය කරන කෙනෙකුට ඥාතිත් නැහැ සුළු ඥාතිත් නැහැ මහා ඥාතිත් නැහැ අකාලිකව වාසය කරන කෙනෙකුට ස්වාමියෙක්ද නැහැ භාර්යාවක්ද නැහැ අකාලික වාසය කරන කෙනෙකුට ආගම ජාතියක් වර්ගයක් ගෝත්‍රයක් කුලයක් රටක් පක්ෂයක් නැහැ. දැන් අපි එක විදියකට ඉන්න පටන් ගත්තොත් අපි හිතනවා අකාලිකව ඉන්නේ මෙන්න මෙහෙමයි මේ විදියට තමයි ඉන්න ඕන කියලා. අපි ඒ විදියටම මනස හසුරවන්න ගියොත් පහසුද අපහසුද? අපහසුයි. උදාහරණයක් වශයෙන් අපි කියතොත් ආනාපාන සතියේම වුණත් මනස තියන්න තද කරොත් එහෙම හරි අමාරුයි අපහසුයි. ඒකට කෙරෙන් සිතුවිලි නැතුව ඉන්න ඕන කියලා හිතුවොත් ඒත් අපහසුයි. සිතුවිලි දිහා බලන් ඉන්න ඕන කියලා හිතුවොත් ඒත් අපහසුයි. එහෙනම් එන එන දෙයට යන්න දෙන්න ඕන, ඉන්න දෙන්න ඕන මොකක් හරි දාගත්තොත් අපහසුයි. මොකද ඒ දාගන්න දෙයම දෘෂ්ටිය. තමන් දාගන්න දෙයම දෘෂ්ටිය. අඩුමතරම මෙහෙම හිටියොත් තමන්ගේ ස්වාමියා හැම කල්හිම මගේ ළඟ ඉන්න ඕනේ කියලා හිතුවා. නෑ උට එපා වෙච්ච දවසක යන්න ඉඩ තියලා විවාහ කරගන්න. දැන් කසාද බඳ ඉන්න අය නෑ මෙතන නේද? කසාද බැදලා ඉවරයි චයිටි. එහෙම නැත්නම් ගෑනු කෙනා සදාකාලික ඉන්න ඕන කියන්නේ නෑ. ඒ එපා වෙච්ච දවසක යන්න ඉඩ තියලා තියන. ඒ කියන්නේ කුරුල්ලට දොර ඇරලා තියෙන්නේ. උඹට එපණ උපලයක්. එහෙම ගෙවල් තියෙන සමහර අර සතුන් ඇති කරලා පස්සේ ගොලන්ට හිතලා මේ කුරුල්ලට යන්න ඕන නැ යන්න කියලා දොර ඇරලා තියෙනවා. යන්නේ නැති වුන් ඉන්නවා. ගිහිල්ලා ආයි ඒ කූඩුවටම එනවා. හැබැයි දොර ඇරලා තියෙන්නේ. ඒ කූඩුවටම එනවා, ඇවිල්ලා ඉන්නවා. අන්න බලන්න ෆ්‍රීඩම් එක නිදහස. එතකොට ශරීරෙ මැරෙන්න ඉඩ දීලා තියෙන්නේ. මැරෙන දවසට මැරෙන්න ඉඩ දීලා තියෙන්නේ. තේරෙනා නේද? නැති වෙන දේ නැති වෙන්න ඉඩ දීලා තියෙන්නේ. ඇති වෙන දේ ඇති වෙන්න ඉඩ දීලා තියෙන්නේ. මෙන්න මේක තමයි අකාලික බව. ඉතින් එයා කවදාවත් උපාය උපක්‍රම යොද යොදා පුහුදුන් මමත්වයේ යුක්ත පුජ්‍යලයෝ කරන දේවල් කරන්න කියන අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මමත්වයේ දුරුවෙකුට මේ රස කරන්න ගෙනියන්න ගොඩ ගහන්න දෙයක් නැහැ. පරිහරණයක් පාවිච්චියක් විතරයි ඇති හැකි විදියට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට තම තමන් ඔය ජීවත් වෙන. ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ශක්ති ප්‍රමාණයට තමන්ට හැකි හැකි විදියට තමන් කටයුතු කර ගන්නවා. රුචි පරිදි, කැමැති පරිදි, රසි පරිදි. බහුජන සුඛාය බහුජන හිතාය. බොහෝ දෙනාගේ හිත සුව පිණිස සැප පිණිස කටයුතු කරන මේ ගොඩක් කලකිරිලා ඉන්න කෙනෙක්ද හැම දෙයක් ගැන මේ සත්‍ය අවබෝධය වෙච්ච අය? මොනවද කලකිරීම? කලකිරීම තියෙන්නේ තණ්හා වාසාව තියෙන අයට. මට අරග නෑ, මේක නෑ, හරම වුණා, මෙහෙම වුණා කියලා කලකිරීම තියෙන එක. ඒක කලකිරීමක් නෑ ලෝකෙදී. ප්‍රාර්ථනාවකුත් නෑ, කලකිරීමකුත් නෑ. අද දවසේ සන්තෝෂයෙන් ජීවත් වෙනවා. සම්මුතිය තුළ සාර්ථකයි, පරමාර්ථය තුළ සාර්ථකයි. ඔයත් දියුණු වෙමින් පවතින පිරිසක්ද? එහෙම නැත්නම් දියුණු වෙච්ච පිරිසක්ද? එහෙම නැත්නම් දුප්පත් පිරිසක්ද? මෙතන ඉන්නේ. දැන් මේක තුන්වෙනි ලෝකේ රටක් කියනවනේ නේ, දියුණු වෙමින් පවතින. කවුද දාර්ශනිකයෙක් කියලා තිබ්බ ලෝක විනාශ වෙනකම්ම මේ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා? ඈ ලංකාව උපතින්ම දියුණු රටක්, ඒක විනාශ කරන්න නැතුව ඉන්නව නම් ඇති. තේරුණා නේද? හොඳට පිරිසුදු වතුර තියෙන රටක්, හොඳට ඔක්සිජන් තියෙන රටක්, හොඳට දේශගුණයෙන් කරදරයක් නැතුව තියෙන රටක්, මේක විනාශ කරන්න නැතුව තියෙනව නම් හොඳට ඕම ඇති. උපත්තියෙන්ම ස්වභාවයෙන්ම දියුණු රටක්, අපේ රට විනාශ කරන එක විතරයි තියෙන. එක වැළකුණා නම් ඇති. මනුෂ්‍යයත් එහෙම, උප්පත්තියෙන්ම දියුණුයි මනුෂ්‍යයා. මිනිහා විසින් මිනිහා විනාශ කරගෙන ආගංකාරයෝ ටික එකතු වෙලා මොකද කරන්නේ? මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරනවා. දේශපාලකයෝ ටික එකතු වෙලා මොකද කරන්නේ? රට විනාශ කරනවා, රට ණය වෙනවා, රට නස්පැත්ති කරනවා. ඊට පස්සේ ටීවී නාලිකා ටික මොකද කරන්නේ? මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරනවා, විනාශ කරලා දානවා. ඊට පස්සේ අපේ මිනිස්සු ටික හැන්දාවට මොකද කරන්න ගිහිල්ලා? බාර් එක ළඟට ගිහිල්ලා උන් විසින්ම විනාශ වෙනවා. තේරෙන්නේ නේද? ඒක කළා උන් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ගෙදර තියෙන හට්ටි මුට්ටි ටිකත් විනාශ කරනවා. මන්නම් කියන්නේ ඔය බීල හරීමේ වැනි වැනි එන මිනිස්සු ගස් බඳින්න ඕන. ගස් බඳව දවස් දෙකක් තියන්න ඕන. උදේට සීයාව මොකද කියලා ඇහුවාම අනේ මාත්‍යෝ ඔයා ඔළුව හප්පගනි අර මේ ඇවිදලා කියලා අපි ඉතින් ගහේ බඳලා තිබ්බ වැඩි හොඳට කියලා කියන්න ඕන. එහෙම දවස් දෙකක් කරා නම් ඕක හරියනවා. අපේ ගම්මාන හැවල එහෙම අපි පුරුදු වෙලා හිටියා. බොන මිනිසුන්ගේ මේ බෝතල් එහෙම අහුනොත් එහෙම අපි කරන්නේ ලුණු දානවා ඒවට. වීවී කියලා. ඒ තමයි කරන්න හොඳම වැඩේ. දැන් මේ වහන් ඉන්න නෝඩලත් ඔතරේ කරන්න ඉඩ තියෙනවා. ඔය දවස් දෙක මේ මේ බොනකොට ඊට පස්සේ ඉතින් මේකේ අර රහයි වෙනසක් තියෙනනේ, අපිරිය වෙනවා. ටික ලුණුත් එක්කම බොනකොට බඩ එහෙම සුද්ධ වෙලා යනවා. ඔව් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මනුස්සය විනාශ වෙනවා, හැම පැත්තෙම විනාශ වෙනවානේ. ඉතින් ඔයත් අර උපතින් පහළ වුණු ශ්‍රේෂ්ඨ මනුස්සය නැවත ඇති කරගැනීමේ උත්සාහයේ තමයි ඇත්තෝ මේ මහන්සියේ ඉන්නේ. ඉතින් ධර්මයේ එකයි, ඒක විවිධ නෙමෙයි. වචන නම් ඉතින් ගොඩක් එකතු කරලා ඕනනම් කියන්න පුළුවන්, පොත් බලාගෙන කියන්න පුළුවන්, එහෙම කියන්න පුළුවන්. නමුත් මේක වෙනම බණක් හෝ දේශනයක් නෙමෙයි. මේක භාවනාත්මක දේශනයක් සහ අවබෝධය පිණිස කරන දේශනයක් වන බැවින් ගොඩාක් ඒවා මම කියා දෙනවට වැඩිය මම ඔයත්න්ට හිතන්න ඉඩ තියෙනවා. තේරෙනානේ? දැන් අපිට ව්‍යායාම උගන්වන ගුරුවරු ඉන්නවා. ගුරුවරයා ව්‍යායාම කරන ඒ ක්‍රමවේදය කියලා දීලා ගුරුවරයා ව්‍යායාම කරන්නේ. ශිෂ්‍ය ව්‍යායාම කරන්න ඕන. ඉතින් ඒ වගේ ඔයත්තන්ට වැඩිපුර හිතන්න කල්පනා කරන්න අපි ඉඩ තියන්නේ. ඔයත්තු අමාරුවේ දාන්නවත් ඔබටවත් නෙමෙයි. ඔයත්තන්ගේ පරිකල්පන ශක්තිය චින්තාමය ශක්තිය වර්ධනය වෙන හිතන්න දෙන්න. දැන් ගෝලයා පීනන්න පුරුදු කරන්න කියලා එනවා. දැන් මම ගියා ඒ දවස්වල ඔන්න ඔය ගංගාරාමෙද පොද ඉංග්‍රීසි පන්ති ඔය ස්පෝකන් ක්ලාසස් කිය ගියා. ගිහිල්ලා ගුරුවරයාව ඌ ස්පෝකන් කරලා යනවා යන්න. අපි බලාගෙන ඉන්නවා. කාලයක් ගිහිල්ලා බලද්දි බලනකොට ගුරුවරයා හොඳට කතා කරනවා ශිෂ්‍යයට බෑ වැඩේ. ඉතින් ඔන්න ඔකයි වැඩේ. ඉතින් අර ඒ වගේ ඒක අර හුරුව මේ තමාට ඇති වෙන නම් තමන් පුහුණු වීම කරන්න ඕන. මොනහරි තව ගැටලුවක් තියෙනවද? ගෙදර ගියාම හරි ඇති වෙන, වැඩ පොළේදී හරි ඇති වෙන මොනහරි දේවල් තියෙනවද? තව විනාඩි 10යි තියෙන්නේ. දැන් මොලේ ලෑස්ති. තව විනාඩි 10යි. යාට ස්ටෑන්ඩ් බයි දෙන්න ඕන රිංගක් කියලා, දැන් රෙඩි වෙන්න කියලා. නිවන් දැක්කේ නැති වුණොත් නුඹට වන්නේ කුමක්ද? සතර අපායෙන් මිදුණු කෙනෙක් නම් නෙවෙයි ගෙම්බෝ වැටිගත්තෝ හූනෝ කරපොත්තෝ වෙන්නට ඉඩ තියෙනවා. සත්‍ය අවබෝධ කරේ නැති වුණොත්, සත්‍ය අවබෝධය කරහොත් පූර්ණ වශයෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී සංයෝජනයන් දුරු කර හැරියොත් නම් තියෙනවා තමන්ට නිවනක් තියෙනවා. නිවන් දැකීම සඳහා සිද්ධ කරන්න තියෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති පිරීම. ඒක හරියට තේරුම් ගන්න ඔබ හිතාගෙන ඉන්නවට වඩා ඒක ගැඹුරුයි. ඒක තේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරන්න. ඔය උපකල්පන සංකල්පන විකල්ප දෘෂ්ටි මතවාද මේවා අභිභවා යන වීරයක් ඔබ තුළ පහළ කරගත්තොත් එක මොහොතක ඔබට ඒ සත්‍ය අවබෝධ වේවි. ඔබ සුදුස්සෙක්ගෙන්න්න සුදුස්සෙක් වුණාට පස්සේ ඔබට ඒක ලැබෙනවා. ඔබට හැමතිස්සේම පුතජ්ජනයා යනු ස්වභාව ධර්මයෙන් බැනුම් අහන කෙනෙක්. හැමතිස්සේම හොඳට මතක තියාගන්න, පුතජ්ජනයා යනු ස්වභාව ධර්මයෙන් බැනුම් අහන කෙනෙක් හැමතිස්සේම. ඇයි ඒක කියන්නේ කියලා විග්‍රහ කරන්න ඕනද ඔයත්තන්ට? තේරෙනවනේ? ඇයි ඒ බයි? තමන්ගේ නොවන දේ තමන්ගේ යයි හිතනවා. මහ පොළොවට අයිති දේ මගේ ඉඩමයි කියලා හිතනවා. හිතනකොට මහ පොළොව බයිනෝ. තොට පොළොවක අයිති කොහෙද? කාලකන්‍යා කියලා බයිනෝ. ඈ, තමන්ට අයිති නැති රූපේ තමන්ගේ කියලා හිතනවා. එතකොට ස්වභාව ධර්මේ බනිනවා ඒකට. ඔක අවිද්‍යාසහගත දෙයක් කියලා බනිනවා. තේරුණා නේද? ඔය විදිහට ඉතින් ලස්සනට ඔක විග්‍රහ කර කර කියන්න පුළුවන්. ඔච්චරයි කියන්නේ. ඊට වඩා හිතලා බලන්නකො. පුතජ්ජනයා යනු ස්වභාව ධර්මයෙන් බැනුම් අහන එකේ. ආර්ය ශ්‍රාවකයා යනු ස්වභාවයෙන් ප්‍රශංසා ලබන කෙනෙක්. ස්වභාවයෙන් ප්‍රශංසා කරන ඔබ සත්‍යවාදී, ඔබ ශ්‍රේෂ්ඨයි, ඔබ දුර්ලභයි කියල ස්වභාවයෙන්ම ප්‍රශංසා කරනවා. ඔබ අති විශිෂ්ටයි. කතාව ඇත්තද නැත්තද? ඇත්තයිනේ. ඇත්තන්ට එහෙම ප්‍රශංසා හම්බ වෙනවද? නෑ. සෝබාධර්මයේ දේවල් ඉතින් අල්ලගත්තාම සෝබාධර්මයේ කියන නොදකින් මල පෙරේතයා. තෝ වගේ පෙරේතයෝ කොච්චර හිටියද මේකේ? ඈ? උන්ගේ කෝටි ගාණක් ඉඳලා මේකේ මල. තෝත් මල පෙරේතෙක් කියන මේවා අල්ලගෙන ඉන්නවා කියලා අයිරා. දැන් මන් දන්නේ එක ගෙදරක මේ වයසට ගිහිල්ලා කෙනෙක් මැරෙන්නේ නැහැ. පණ ඇද ඇද ඉන්නෝ. ඒ කියන්නේ මෙන්න මේ අද හැමදාම ඉන්නේ හෙට මැරෙයි කියන අදහසෙන් තමයි ඉන්නේ. මේ විදියට අවුරුදු 5ක් හිටියනේ. දැන් එතකොට දරුවන්ට ප්‍රශ්නයක් තාත්තා මැරෙන්නේ තියෙක. තේරණානේ? දැන් හැමදාම ඉන්නේ ස්ටෙප් එක හිටනම් අනිවාර්යෙන් මැරෙනවා. ඉගෙනේ ඒ තරම් අසාධ්‍ය වන්ටමක ඉන්නේ. ඕඩක් අමාරුයි. හෙට මැරෙයි. ලබන සතියේ මැරෙයි කියන වගේ සීමාවේ හැමදාම ඉන්නේ ඔය විදියට ඇද්ද අවුරුදු 5ක්. දැන් ළමයින්ට මේක අර හිත හිතා ඉඳලා දැන් අමාරුයි. හේතුව මැරෙන්නේ නැහැ නේද? එිට වෙරයි කියලා මේ සමහරලාට මල් ශාලාවට අර පෙට්ටි අරව මේවටත් ඔක්කොම රෙඩි කරලා තවුරුදු පහක් වෙනවා දැන්. ඒවත් මේ කන්ටිනියු වෙවි යනවා ඉස්සරහට. මේ තාත්තා හිට මැරෙන්න වගේ අපිට බඩු ටික ඕන කියලා සල්ලි ටිකක් බැඳලා තියෙනවා. අවධානේ පිරිතක් කිව්වා තාත්තට මැරෙන්න කියලා. දැන් මැරෙන්න කියලා පිරිත් කියන්නේ. ඊට පස්සේ කාම්දුරුගෙනගෙන ඇහුවාම එයාගේ අර හිතේ තියෙන ඔය පොල් මණ්ඩි වලට අරවට මේවට තියෙන ආසත්ත බව තියෙන්නේ. අපි ඔයාගේ හිත සැහැල්ලු වෙන්න ඔය ඔක්කොම ටික අත්හරින්න මේ පිරිට් ටිකක් කියමු කියලා පිරිට් ටිකක් කිව්වා. ඊට පස්සේ මලා පිරිට් එක ඇහුවට පහුවෙන්ද මලා එවනේ අර 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 තිබිච්ච දේපළ වලට අරවට මේවට තියෙච්ච ආසාවෙන් එයාගේ හිත කියනෝ මට මැරෙන්න බෑ, මගේ මේ රබර් ටික පොල් ටික දාලා මැරෙන්න බෑ කියලා අල්ලගෙන ඉන්නේ. අන්නව තිබුණා මැරුන්නේ. මනුස්සයෙක් එක්තරා විදිහක තණ්හාවක් නිසා තමයි මනුස්ස ජීවත් වෙන්නේ. තේරුණා නේද? ධර්මයේ දැක්කත් ධර්මයේ කාට හරි ලෝකෙ දෙන්න ඕනේ කියන අදහසින් ජීවත් වෙන්න අදිෂ්ඨානයක් තියෙන්න ඕන. නැත්නම් මැරෙනවා. එපයි කියලා කිව්වොත්. ඉතින් ඒක නිසා ඉතින් සෝභාව දහමෙන් ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න නින්දා නොලබන කෙනෙක් ඉන්නේ. ඉතින් ඔයත්තුන්ගේ සතර අපායේ මෙදීම ඔයත්තන්ටම බාරයි. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.